जीव जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බුවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබ අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
අද වැඩසටහන ආරම්භ කරනවත් එක්කම මට කියන්න හිතුණා මෙහෙම දෙයක්. අපි ශක්තිමත් විය යුත්තේ කෙනෙකු වෙනස් කිරීමට නොවේ, කෙනෙකුගේ වෙනස් වීම දරා ගැනීමටයි. මේ සරල වචන කිහිපයක් වෙන්න පුළුවන්. නමුත් එය සංගවයි මිනිස් ශක්තියේ ගැඹුරුම හැඟීම. අපි ජීවත් වෙන්නේ අසීමිත බලාපොරොත්තු සහ ඉල්ලීම් වලින් යුත් ලෝකයක. එවැනි ලෝකයක වෙනත් අය පාලනය කිරීම වෙනුවට ඔවුන් පිළිගැනීම සත්‍ය ශක්තියක්.
නිරෝෂි, ඔය දෙයට මට තව පොඩි දෙයක් එකතු කරන්න හිතුණා. ඔබ නරඹන, අසන හා අත්විඳින සෑම මොහොතක් තුළම ඔබේ සිත ව්‍යුත්පත් කරන්න, වචන පමණක් නොව හැඟීම් දාසන්න. මේ සරල නැරඹුමක් නොව ඔබ තුළ ඇති වෙනසක් ආරම්භ කරන ගමනක්. ඉතින් එලෙස සියලු දෙනාට ආරාධනා කරමින් අද අපේ ජන්මභූමි වැඩසටහන අපි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් නිරෝෂි, අද ඔයා පොඩ්ඩක් අසනීපෙන් වගේ නේද?
ඕ කමල, මං හිතන්නේ දැන් කාලගුණය වෙනස් වෙමින් පවතිනවා. අපිට ශීත ඍතුව තමයි එන්නේ. ඉතින් මට අද ටිකක් අසනීපයි. එහෙනම් වැඩි බර ඔයාට තමයි ගන්න වෙන්නේ.
ඔව්, ඉතින් අපේ මැදිරියෙන් තියෙන මේ කවුළුව විවෘත කරාම ඉතින් අපිට පේනවා ලස්සන හවස්වරුව, ලස්සන රාත්‍රියක්. ඉතින් මේ හවස්වරුව, මේ රාත්‍රිය මේ සීතලත් එක්ක ඉතාම සුන්දරයි. ඉතින් ඒ සුන්දරත්වයත් එක්ක ඔයත් පොඩි අසනීපයක සිටින්නේ. ඉතින් අපි එහෙම කියලා නෙමෙයි, අපි අපේ වැඩසටහන අපි කොහොම හරි අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ගෙන එනවා. ඉතින් අපිට ගිය සතියේ වැඩසටහනට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. අපි ගිය සතියේ වැඩසටහන ආරම්භ එක්කම අපි ඉතා වටිනා කියන කතාබහක යෙදුණා තරංගත් එක්ක. ඉතින් ඒ කතාබහට ගොඩක් ප්‍රතිචාර අපිට හම්බුණා ලංකාවේ ඉන්න අයගෙන්. ඉතින් අපි හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ දිනව නවසීලන්තයට එන්න උත්සාහ කරනවා. අපි හුඟක් කැමති අපේ රටේ අපේම අය මේ රටේට ඇවිත් අපේ ශ්‍රී ලාංකික සමාජය තවත් වැඩි වෙනවට. ඉතින් ඒ හින්දමයි අපි නවසීලන්තයට හරි විදිහට එන්න ඒ සඳහා නිවැරදි තොරතුරු ඔබට ලබා දෙන්නේ අපේ ජන්මභූමි වැඩසටහන තුළින්.
ඔව් කමිල, ගිය සතියේ වීසා පිළිබඳව අපි කතා බහ කරා. ඉතින් ඒ කතා බහට අපිට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා අපේම සහෝදරයන්ගෙන්. ඒ වගේම ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කරා තවත් ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව තරංගගෙන් අහලා දැනගන්න කියලා. ඒ නිසාම අපි හිතුවා ජන්මභූමි වැඩසටහන හරහා ටිකක් දිගින් දිගටම මේ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද වැඩසටහන වගේම ඉදිරි ඒදිත් අපි මේ වීසා පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. ඔව්, ඉතින් අද දවසෙත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මයත් එක්ක. ආයුබෝවන් ඔබතුමියට.
ආයුබෝවන් නිරෝෂි.
තරංග, මේ දිනවල අපට අහන්න ලැබෙන දෙයක් තමයි නිරන්තරයෙන්ම නවසීලන්තයට එන්න ගිහින් විවිධ වංචාකරුවන්ට අසු වෙලා තමන්ගේ මුදල් නැති කරගන්න අවස්ථාවන් ගැන. මේක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. කෙනෙක් නවසලන්තයට පැමිණෙනවා නම් ඒ සඳහා උපදෙස් ගන්න, තමන්ගේ වීසා එක කරගන්න ඕන, ඒ සඳහා දැනුමක් වගේම ඒ සඳහා අනුමැතියක් ලත් කෙනෙක්ගේ. ඉතින් තරංග, මුලින්ම මම අහන්න කැමති, ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් කියන්නේ කවුද? ඇයි අපි ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගේ සේවය ලබා ගන්න ඕනේ? ඒ වගේම ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ව කොහොමද අපි දැනගන්නේ කියන එක?
ඇත්තටම නිරෝෂි, ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ දවස්වල මමත් දැක්කා ඔය වගේ නිවුස් යනවා හැමතැනම. මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි ඇත්තටම. ඉතින් කාලෙකට ඉස්සර ඉඳන්ම ඔය දේ වෙනවා. රටවල්වලට, නිව්සීලන්ත වලට විතර නෙමේ, වෙන රටවලටත් යවනවා කියලා මුදල් වංචා කරන ඒවා. දැන් යුරෝප් රටවල්වලට එනකොට අපි ලොකු මුදලක් වැය කරනවා මිඩල් ඉස් රටකට යනවට වඩා. ඉතින් ඒක හින්දා හැම වෙලේම තමන් සල්ලි දෙන්න ඉස්සෙල්ලා දෙතුන් පාරක් ඒක ගැන හොයලා බලන එක හොඳයි. මොන වගේ ඒජන්සි එකක්ද, ඒජන්සි එක රෙජිස්ටර් වෙලාද, ඒජන්සි එකේ කවුද වීසා කරන්නේ, එතකොට වීසා කරන්න ඒගොල්ලන්ට බලපත්‍රයක් තියෙනවද, ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඒ ඒ දේවලුත් එක්කත් වංචා කරන පිරිස් ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ලංකාව ඇතුළත නිව්සීලන්ත වලත් එහෙම ඒ වගේ දේවල් කරන කට්ටිය ඉන්නව නැත්තේ නැහැ. මේ ඒ වුණාට ඒවට ගොඩාක් තදබල නීති රීති තියෙනවා නිව්සීලන්ත වල ඇතුලේ. ඉතින් ලංකාව වගේ රටක ඒ වගේ නීති රීති තිබ්බට ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියන කේ ප්‍රශ්නාත්යක් තියෙනවා. ඉතින් ලංකාවේ ඉඳන් මුදල් වංචා කරන්න පහසුයි. ඒක නිසා ගොඩක් අය ඒක වීසා සම්බන්ධයෙන් දේවල් වලදී ගොඩක් වංචා කරනවා ඇප්ලයි කරන අයට. ඉතින් මම දකින දේ තමයි හැම වෙලේම තමන් ඒජන්සි එකක් පාවිච්චි කරලා යාලගෙන් මොනා හරි ඩොක්යුමෙන්ට්ස් එක්ස්චේන්ජ් කරද්දී, ඒගොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ගද්දී, ඒගොල්ලොන්ට පේමෙන්ට්ස් කරද්දී ඒවා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දෙතුන් පාරක්ම ඒ ඒජන්සි එක හරහා මේ නිව්සීලන් වලට ජෙනුවින් මා විදිහකට ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ ඩීටේල්ස් හොයාගෙන ඒ අයට කතා කරලා එයාලගෙන් ෆීඩ්බැක් එකක් ගන්නත් පුළුවන්. අද කාලේ නම් මම දැක්කා ෆේස්බුක් පේජ් වල ගොඩක් ගෲප්ස් එහෙමත් තියෙනවා. ඉතින් ඒ වෑනුත් සමහරක් අය මම දැකලා තියෙනවා, ඇඩ්වයිස් අහලා තියෙනවා. ඉතින් මේකෙදි පැති දෙකක් තියෙනවා නිරෝෂි. මොකද ඇඩ්වයිස් අහන ඒවට ඇඩ්වයිස් දෙන්න බලයක් තියෙනවද හැමෝටම කියන එකෙත් ප්‍රශ්නාන්තරයක් තියෙනවා. ඉතින් ඉමිග්‍රේෂන් එකේ රූල් එක ඇවිල්ලා අපිට ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ලයිසන්ස් එකක් නැති කෙනෙක්ට ඉමිග්‍රේෂන් වීසා සම්බන්ධයෙන් ඇඩ්වයිස් එකක් දෙන්න බෑ. එතකොට ඒක ඉල්ලීගල් නිව්සීලන් ඇතුලේ. ඉතින් එහෙම කෙනෙක් එහෙම ලීගල් ඇඩ්වයිස් එකක් දෙනවා නම් ඒ ගැන කම්ප්ලේන් කරන්න පුළුවන්, අදාළ ඔතොරිටීස් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක ඇඩ්වයිස් දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. කෙනෙක් යාළු මිත්‍රකමකට හරි, එහෙම නැත්නම් ඔය වගේ ෆේස්බුක් ගෲප් හරහරි ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දෙනකොට හරි පරිස්සමින් උත්තර දෙන්න ඕනේ. ඒවට උත්තර දෙන්න ප්‍රමාණයක් තියෙනවා කියලා මම අදහස් කරේ. ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ රෙඩිලි අවේලබල්, ඒ කියන්නේ අපි හැමෝටම කියවලා බලලා දැනුමක් ලබා ගන්න පුළුවන් මට්ටමේ උත්තර දෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. ඒ වුණාට ඉමිග්‍රේෂන් පොලිසි සම්බන්ධයෙන් ඇඩ්වයිස් එකක් දෙන්න ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට හෝ ලෝයර් කෙනෙක්ට හැරෙන්න ඒක නීතියෙන් තහනම්. ඉතින් අපි ඉමිග්‍රේෂන් ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක් කියලා කියන්නේ නිරෝෂි ලයිසන්ස් බලපත්‍රයක් හිමි කෙනෙක්ට. ඒ කියන්නේ අපි මුලින්ම අපි ඉස්ලාම ඇප්ලයි කරනවා නම් ඒකට අදාළ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඉමිග්‍රේෂන් ලයිසන්ස් ඇඩ්වයිසර් ග්‍රැජුවට් ඩිප්ලෝමා එකක්. ඒක ඒක කම්ප්ලීට් කරලා ඒකෙන් සුදුසුකම් ලැබුණොත් ඇප්ලයි කරන්න පුළුවන් ඉස්සෙල්ලාම ප්‍රොවිෂනල් ලයිසන් එකකට. ප්‍රොවිෂනල් ලයිසන් එකේදී ෆුල් ලයිසන් හෝල්ඩ කෙනෙක් යටතේ අවුරුද්දක් වැඩ කරන්න ඕනේ යාට ඊළඟ ෆුල් ලයිසන් එක ඇප්ලයි කරන්න නම්. එහෙම තමයි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ලයිසන්ස් එකේ ප්‍රොසෙස් එක. ඉතින් ඒ වගේමයි ඉස්සලාම අරගෙන ලයිසන් එකක් තියෙන කෙනෙක් ඊළඟට රිනිව් කරන්න ඕනේ හැම අවුරුද්දකම. ඒකට කොස්ට් එකක් යනවා, ලොකු මුදලක් යනවා. ඒ වගේ මේ අවුරුද්ද ඇතුළත කන්ටිනියස් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් අපි කරන්න ඕනේ පැය 20ක්. ඉතින් ඒ පැය 20ට අපි ක්වොලිෆිකේෂන්ස් අපේ ඩේ ටු ඩේ ක්වොලිෆිකේෂන් එකට අදාළ අපේ රැකියාවට අදාළ පොලිසි වගේ දේවල් අප් ටු ඩේට් දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා අපිට ඒවට තියෙනවා සෙමිනා, වෙබිනා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් අපි මුදලට පර්චස් කරලා ඒ දේවල් අපි අප්ග්‍රේඩ් කරන්න ඕනේ අපේ මේ ලයිසන් කාල පරිච්ඡේදය ඇතුළත. ඉතින් ඒ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ලයිසන් එක ඇතුලේ අපේ ලයිසන් එක වටිනාකමක් දෙන්න. ඉතින් ඒකේදී ප්‍රොසෙස් එක මං හිතන්නේ නිව්සීලන්ඩ් වලින් එළියේ ඉන්න ගොඩක් අය ඔය ලයිසන් හෝල්ඩර්ස් ලද කියන එකේ ප්‍රශ්න අත්‍යවශ්‍ය නැති තමන්ට ඒකේ ලයිසන් හෝල්ඩර් කෙනෙක්ද මේ අපේ වීසා එක ඇප්ලයි කරන්නේ කියන එක බලන්න පුළුවන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ඔතොරිටි එක iaa.govt.nz කියලා තියෙන්නේ. iaa.govt.nz කියලා තියෙන්නේ. ඉතින් ඒකේ අපිට ඕනම කෙනෙක්ගේ නම දන්නවනම් ඇප්ලිකන් සොරි ඇඩ්වයිසර්ගේ නම දුන්නාම ඒක අපිට බලාගන්න පුළුවන් මෙයා ලයිසන් එක වැලීඩ් කෙනෙක්ද, කවද එක්ස්පයර් වෙන්නේ, කවද ඉස්සලම ලයිසන් එක අරන් තියෙන්නේ, ඒ වගේ ඩීටේල්ස් ඔක්කොම බලාගන්න පුළුවන්. ලයිසන් එකේ නම්බ එකක් තියෙනවා, ඉන්ඩිවිජුවල් යුනික් නම්බ එකක්. ඒ නම්බ එක හරිද, ඒ වගේ දේවල් බලාගන්න පුළුවන්. ඒ වගේමයි මෙච්චර කාලයක් ලයිසන් එක තිබිලා ඒවා සස්පෙන් වෙච්ච අය, කැන්සල් වෙච්ච අය, ප්‍රශ්න වෙලා මොනා හරි වෙලා තියෙන අය, ඒ වගේ දේවලුත් ඒ විස්තරත් ඒ වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ ලෙජිටමට් ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් කොත්තනක හරි ඒජන්සි එකක් මුදල් ඉස්සර කරගෙන දෙයක් සර්විස් එකක් කරනවා නම් එතනදී අපි හැම වෙලේම දෙපාරක් මුදල් ගෙවන්න ඉස්සෙල්ලා දෙතුන් පාරක් ඒ ගැන හොයලා බලන එක ගොඩක් වැදගත්.
තරංගා, අපිට ගොඩක් අය ප්‍රශ්න යොමු කරලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්න අතරින් කිහිපයක් අද දවසේ අපි ඔයාලට යොමු කරන්න සූදානම් වෙනවා. ඉතින් විශේෂ මහපු එකක් තමයි තරංගා, වර්ක් වීසා වලට නවසීලන්තයේ මොනවද වැඩි ඉල්ලුමක් තියෙන රැකියා කියන එක, සහ කොහොමද ලංකාවේ ඉඳලම ඒ රැකියා අවස්ථා මොනවද කියලා දැනගන්න කියන එක.
මම ඔකට මෙහෙම උත්තරයක් දෙන්න නිරෝෂි. අතර මම දැන් මේ අවුරුදු ගානට නිව්සීලන්ඩ් වල හිටපු අවුරුදු ගානත් එක්ක බලද්දි මම දැකලා තියෙන දෙයක් තමයි මෙහි රටවල් වලට ස්කිල් ජොබ් සර්ච් තියෙනවා තැනක්. ස්කිල් කිව්වහම අපි ඕකේ හයි ස්කිල්, මිඩ් ස්කිල්, ලෝ ස්කිල් තුන් වර්ගයක් තියෙනවා. ඉතින් බ්ලූ කොලර් ජොබ් සර්ට්, ඒ කියන්නේ හෑන්ඩ්ස් ඔන් ජොබ් සර්ට් ලොකු තැනක් තියෙනවා කියන එක නම් පේනවා නිරෝෂි. ඒකට හේතුව මං හිතන්නේ ගොඩක් ස්කිල් එකක්, ඒ කියන්නේ එක්ස්පීරියන්ස් පැත්ත ගොඩක් අඩුයි මෙහි ඉන්න ටෙක්නිකල් සයිඩ් එකේ ජොබ්ස් වල ඉන්න අයට කියන එක මං හිතන්නේ. ඒ හින්දා ගොඩක් ඕවර්සීස් වලින් හය කරනවා ඒ වගේ ජොබ් සර්ට්. උදාහරණයක් විදිහට ටෙක්නිකල් සයිඩ් කිව්වහම මෙකැනික් ෆීල්ඩ්, වෙල්ඩින්, ප්ලම්බින් ඒ වගේ දේවල් වලට ගොඩක් එළියෙන් හය කරනවා. ඒවට ස්කිල් එක තියෙනවා නම්, ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම්, ඒ සුදුසුකම් තියෙනවා නම් අනිත් ජොබ්ස් වලට හය කරන්නේ නැහැ කියන එක නෙමෙයි නිරෝෂි අදහස් කරේ. ඒ වගේ ජොබ්ස් වලට ඒ වගේ ජොබ්ස් වලටත් හය කරනවා. හැබැයි ඒකට ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ හයිලිම ස්කිල් අය ඒ ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලට හයර් කරනවා. ඒ කියන්නේ IT පැත්තට එහෙම නැත්නම් ඉංජිනේරින් පැත්තට ඒ වගේ දේවල් වලටත් හයර් කරනවා. හැබැයි වැඩි පිරිසක්කට එන්න ලේසියෙන් පුළුවන් පාත් එක තියෙන ජොබ්ස් වලට පැත්තෙන් ගත්තොත් ටෙක්නිකල් සයිඩ් එකේ ජොබ්ස් වලට කියන එක තමයි වැඩිපුර පේන්නේ. ඉතින් ඒක නිසා අපි පහුගිය කාලේ වුණත් දැකලා තියෙනවා ගොඩාක් මේ රටට ටෙක්නිකල් සයිඩ් වල ජොබ්ස් වලට, ඒ කියන්නේ හෑන්ඩ්ස් ඔන් ජොබ්ස් වලට ආපු ගොඩාක් එම්ප්ලොයිස්ලා ඉන්නවා. ඉතින් ටෙක්නිෂියන්ස්ලා, ඒ කියන්නේ මෝටර් මෙකැනික්ලා, ඩීසල් මෙකැනික්ලා, වෙල්ඩර්ස්ලා, ප්ලම්බර්ස්ලා, ඒ වගේ කාපෙන්ටර් පැත්ත, ඒ වගේ දේවල් වලට ඉඩක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලටත් තියෙනවා. එතකොට හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රී එකත් ඇත්තටම න්ියුසීලන් වල හොඳටම තිබ්බ ඉන්ඩස්ට්‍රී එකක්. මෑතකදී නම් ඒක පොඩ්ඩක් ෆීල්ඩ් එක චුට්ටක් ජොබ් පැත්තෙන් පොඩ්ඩක් පහුබැහැමත් දැක්ක අපි. හැබැයි ඒ වගේ ජොබ්ස් වලටත් කාලයක් තිස්සෙම ඇප්ලයි කරලා ආපු අය ඉන්නවා. කියන්නේ කුක්ලා, ෂෙෆ්ලා, බාටෙන්ඩර්, ඒ වගේ ජොබ්ස් වලටත් එනවා. ඉතින් ඒ වගේම තව ඉන්ඩස්ට්‍රී එකක් තමයි පොපුලර්ම තියෙන එකක්, හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රී එක. හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රී එක නම් මම දන්න කාලේ ඉඳන් ඇත්තටම මේ තාමත් හොඳට තියෙන ඉන්ඩස්ට්‍රී එකක්. ඉතින් හෙල්ත් කෙයාර් කියන එක ලංකාවේ නම් මං හිතන්නේ ගොඩක් වෙලාවට අපිට නර්සින් වගේ පැත්තකින් ඇරෙන්න හෙල්ත් කෙයාර් assistant, ඒ කියන්නේ කයා ගිව වගේ පැතිවලට ජොබ්ස් වලට ගොඩ ලොකු එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා කියලා. ඉතින් මෙහෙට න්ියුසීලන්ඩ් වලට දැනටත් ඇප්ලයි කළා කයා ගිව, හෙල්ත් කයා assistant ඔය වගේ ජොබ්ස් වලට එන්නේ ලංකාවේ ක්වොලිෆයිඩ් නර්ස්ලා. ඉතින් ඒ වගේ පැතිවලටත් ඩිමාන්ඩ් එකක් තියෙනවා, ජොබ් ඔෆර් එකක් තියෙනවා නම්. ඉතින් ඔතනදී අපිට මම ඔයාට කලින් ඒවා ආපු ප්‍රශ්නෙත් එක්කම මට උත්තරය මෙන්න මේකයි කියලා කියන්න ටිකක් අමාරුනි රෝෂි. අපිට සීසන් වයිස්, ඒ කියන්නේ න්ියුසීලන් වල තියෙන එකොනොමි වයිස්, ඒ වගේ දේවල් බලපානවා ඒ කාලවල වලට තියෙන ජොබ්ස් වල ඩිමාන්ඩ් එක කොහොමද වෙන්නේ කියන එක තීරණය කරන්නේ. කියන්නේ දැන් මේ කාලේ නම් ඇත්තටම බලද්දී නිරෝෂි ගොඩාක් ජොබ්ස් වලට අඩුයි හැම ෆීල්ඩ් එකේම වගේ. ඉතින් කාලෙන් කාලට ඒ රූල්ස් වෙනස් කරනවා. එතකොට සමහර ජොබ්ස් කලින් තිබ්බ ලිස්ට් වලින් අයින් කළා වෙන ලිස්ට් වලට දානවා. එතකොට සමහර ජොබ්ස් ලිස්ට් වලින් අයින් කළම දානවා, සමහර ජොබ්ස් අලුතෙන් ලිස්ට් වලට එකතු කරනවා. ඒ වගේ කලින් කලට ඒ දෙන ඒ වෙන රූල්ස් අනුවත් මොන වගේ ජොබ්ස්ද මේ කාලෙට සුදුසු කියන එක වෙනස් වෙනවා. ඉතින් පොදුවේ ගත්තොත් මම දැකලා තියෙන දේ අනුව කියන්න පුළුවන් ඇඩ්වයිස් එක තමයි, ඉතින් කොයි කාලෙත් ටෙක්නීෂියන්ස්ලට මේ රටේ එහෙම ජොබ්ස් වලට එන්න බැරි වෙලා නැහැ. ඒ වගේම හෙල්ත් කෙයාර් සෙක්ටර් එකත්. ඉතින් ඒ වගේ තියෙනවා හෙයාර් ඩ්‍රෙසින්, ඒ වගේ පැතිවලටත් කට්ටි එනවා නිරෝෂි. හැබැයි ඒකත් සමහරක් වෙලාවට අපිට කියන්න අමාරුයි මෙන්න මේ කාලේ හොඳයිද කියන එක. මොකද ඒකත් එහෙට මෙහෙට ෆ්ලක්චුවේට් වෙන මේ ජොබ් එකක්. ඉතින් අර ජෙනරලි ගත්තොත් ටෙක්නිකල් සයිඩ් වල ජොබ්ස් වලට කවදත් න්ියුසීලන් වල තැනක් තිබ්බා කියන එක පේනවා. ඉතින් අර ජොබ් වල ඩිමාන්ඩ් එක, ඒ කියන්නේ ජොබ් වල ඩිමාන්ඩ් එක හැටියට සප්ලයි එක මේ පැත්තෙන්, ඒ කියන්නේ එම්ප්ලොයර් කෙනෙක් මේ පැත්තෙන් හොයාගන්න අපහසුතාවයක් තමයි මේ දැන්ට තියෙන්නේ. මම හිතන්නේ ගොඩාක් එම්ප්ලොයිස්ලා ඇප්ලිකන්ට්ස්ලා ඉන්නවා. නමුත් ඉමිග්‍රේෂන් වල කලින් කාලට වෙනස් කරන රූල්ස් අනුව එම්ප්ලොයිස්ලා හයර් කරන එකේ වෙනසක් කරනවා. ඉතින් ඒක තමයි දැන්ට තියෙන සිටුවේෂන් එක.
තරංග, ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි වර්ක් විසා එකකින් පැමිණි කෙනෙක්ට යම් කිසි හේතුවක් නිසා තමන්ගේ වැඩ කරන රැකියාවෙන් අයින් වෙන්න වුණොත් තමන්ගේ වීසා එකට ඇතිවන දේ මොකද්ද කියන එක අපි දැනගන්න කැමැති. ඒ වගේම තමයි තමන්ට නවසිලන්තේ ඉඳන්ම තවත් එවැනිම වීසා එකකට ඉල්ලුම් කරන්න පුළුවන්ද කියන එක.
ඕනිරෝෂි මේ දවස්වල ඔය සිටුේෂන් එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා මං හිතන්නේ. ඉතින් ඇග්‍රිගේටඩ් එම්ප්ලොයි වර්ක් විසා එකේ ඉන්න කෙනෙක්ගේ ජොබ් එකක් නැති වුණොත් රිඩන්ඩන්සි හරි මොනා හරි වෙන හේතුවක් උඩ එයායින් වෙන වෙලා හරි එක්කෝ නැත්තම් එයා වයින් කරලා හරි ඒ වගේ දෙයකදී ඒගොල්ලොන්ට පුළුවන් වෙන ක්‍රිකෙටෙඩ් එම්ප්ලොයි වර්ක් විසා එකකට මාරු වෙන්න. ඒ කියන්නේ වේරියේෂන් ඔෆ් කන්ඩිෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට තියෙන වීසා පීරියඩ් එකටම අලුත් ජොබ් ඔෆ් එකකින් දාන්න පුළුවන්. එතකොට අලුත් ජොබ් ඔෆ් එකේ එම්ප්ලොයර් ක්‍රිකෙටෙඩ් වෙන්න ඕනේ, ජොබ් චෙක් එකක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැලිඩ් ජොබ් චෙක් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරලා හරි එහෙම නැත්නම් ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා නම් ඇඩ්වර්ටයිස් නොකර හරි ජොබ් චෙක් එක ජොබ් චෙක් ඇප්‍රූවල් එකක් එයාට තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔප්ෂන් එකක්. එතකොට ඒකෙදී තමන්ගේ තියෙන පීරියඩ් එක තමයි වීසක ඇත්තටම ග්‍රාන්ට් වෙන්නේ. එහෙම නැත්නම් ඇක්‍රිකටෙඩ් එම්ප්ලොයි වර්ක් වීසා එකකින් අලුත් වීසා එකකට මාරු වෙන්න පුළුවන්. ජොබ් ටෝකන් එකක් තියෙනවා නම් ඒත් ඒකට රෙලවන්ට් එක්ස්පීරියන්ස් එකයි ඒව ඔක්කොම පෙන්වන්න පුළුවන්කමක් තියෙන ඕනේ අලුත් ජොබ් එකේ. එතකොට ඒ ඔප්ෂන්ස් දෙක තියෙනවා. ඊට අමතරව කලින් තිබ්බ ඇත්තටම ඩිස්මිස් වර්කර්ස් විසිට වීසා කියලා ඔප්ෂන් එකක්. ඒක ඇත්තටම ට්‍රයල් පීරියඩ් එකක්. ඒ කියන්නේ 90 ඩේස් ට්‍රයල් පීරියඩ් එක ඇතුළතදී ඩිස්මිස් වෙනවා නම් විතරයි ඒ ඔප්ෂන් එක තිබ්බ. දැන් 90 ඩේස් ට්‍රයල් පීරියඩ් එක ලව් නැහැ ඇක්‍රිකටෙඩ් එම්ප්ලොයි වර්ක් විසා හෝල්ඩර්ස්ලට එම්ප්ලොයිමෙන්ට් ඇග්‍රීමෙන්ට් වල. ඉතින් ඒක නිසා ඒක දැන් ඇත්තටම නෝ ලොංග වැලිඩ්. එතකොට අනිත් ඔප්ෂන් එක තමයි එයාල එලිජිබල් වෙනවා ඊළඟ කියන්නේ විසිට වීසා එකක් හෝ ස්ටුඩන්ට් වීසා එකකට මාරු වෙන්න. ඒකත් ඉන්ඩිවිජුවල් සර්කම්ස්ටන්සස් අනුව. ඒ කියන්නේ එතකොට ස්ටුඩන්ට් වීසා කෙනේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරා කියන එකේ තේරුම ඇප්‍රූව් වෙනවා කියන එක නෙමෙයි. ඒකට අවශ්‍ය සුදුසුකම්, ඒකට අවශ්‍ය සල්ලි, ඒ කෝස් එක කරන්න ඒ වගේ දේවල් ඔක්කොම කන්සිඩර් කරනවා ඒක දී ඇප්‍රූවල් එකේදී. එතකොට විසිට වීසා ඔප්ෂන් එකක් තියෙනවා තමන්ට ටික කාලෙකට රටේ රැඳිලා විසිට මේ ජොබ් එකක් ට්‍රයි කරන්න එවිඩන්ස් එක පෙන්නන්න පුළුවන්. කියන්නේ හිතන්නකෝ එයා ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙනවා ඒකේ අවුට්කම් එකක් එන්නකන් ඉන්නවා. ඒ වගේ එවිඩන්ස් එක එයා ජොබ් කීප් එකට ඇප්ලයි කරලා තියෙනවා. ඒ වේ එවිඩන්ස් එක එයාට රටේ ටික කාලයකට මාස 3කට හෝ 6කට කියලා එහෙම විස එකක් ඉල්ලන්න පුළුවන්. ඒකත් ඉන්ඩිවිජුවලි ඉමිග්‍රේෂන් එක ඇසස් කරලා තමයි ග්‍රාන්ට් කරන්නේ. ඉතින් එතකොට ඒකට ඉන්න කාලෙට සල්ලි පෙන්නන්න ඕනේ. විසිට වීසා එකේ වැඩ කරන්න බෑ. ඒ වගේ ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඉතින් මම නම් අනුමත කරන්නේ ඒ වගේ ඔප්ෂන් එකකට යන්න ෆැමිලි එකක්ම ඉන්න කෙනෙක්ට. මොකද එතකොට ගොඩාක් මේ ලොකු අමාරුවක වැටෙනවා ඒගොල්ලෝ. ඉතින් හරිම දේ තමයි තමන්ට ජොබ් එකක් හොයාගන්න බැරි නම් රටෙන් ඉමීඩියට්ලි පිට වෙන එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒක ගොඩක් මම දන්නවා ඒක හරි අමාරු ඩිසිෂන් එකක්. ඒ වුණාට ඒක තමයි ප්‍රැක්ටිකල් වේක එයාලට ජොබ් එකක් හොයාගන්න ඉමීඩියට්ලි බැරි නම්. ඉතින් ඒක තමයි ඔප්ෂන්ස් තියෙන්නේ.
තරංග, මේ ප්‍රශ්නේ ඇත්තටම නිරන්තරයෙන්ම මගෙන් අහන ප්‍රශ්නයක්. ගොඩක් අය පහුගිය වැඩසටහන ශ්‍රවණය කරපු අයගෙන් යොමු වෙච්ච ප්‍රශ්නයක්. කෙනෙක්ට පුළුවන්ද විසිට වීසා එකකින් නවසීලන්තයට ඇවිත් රැකියාවක් හොයාගන්න? ඒ වගේම තමයි නවසීලන්තේ ඉන්න ගමන්ම AEW වීසා එකකට ඉල්ලුම් කරන්න.
ඔය ඔප්ෂන් එක, ඒ කියන්නේ රටට විසිට වීසා ඇවිල්ලා ජොබ් හොයන ඔප්ෂන් එක ගොඩාක් අය කරනවා. හැබැයි එහෙම කැටගරි එකක් නෑ නිරෝෂි. ඒ කියන්නේ කවුරුවත් කවදාවත් මම මේ ජොබ් එකක් හොයන්න එන්නේ කියලා විසිට වීසා එකක් දාන ඔප්ෂන් එකක් නෑ. ඒක හැමෝම වෙන පර්පස් එකක් පෙන්නලා තමයි විසිට වීසා එකකට ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ විසිට වීසා එකක් කියන එකේ තේරුම රට බලන්න ඇවිල්ලා රටේ ට්‍රැවල් කරලා ආපහු තමන්ගේ රටට යනවා කියන එක තමයි ජෙනරල් විසිට වීසා කියලා කියන්නේ. ඊට අමතරව ජෙනරල් විසිට වීසා කැටගරි ගණනාවක් තියෙනවා නිරෝෂි. ඒ කියන්නේ තමන් ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකක්, මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් ගන්න එනවා. එහෙම නැත්නම් ස්පෙෂල් ඉවෙන්ට් එකකට, සෙමිනා එකකට සහභාගි වෙනවා. ස්පෝර්ට්ස් මොන හරි ඉවෙන්ට් එකකට සහභාගි වෙන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව තමන්ගේ ෆැමිලි එක විසිට් කරන්න. කියන්නේ මෙහි දරුවෝ ඉන්නව නම් යාගේ දෙමාපියෝගේ දෙමාපියෝ ඇවිල්ලා දරුවාම විසිට් කරලා යන ඒ කැටගරිස් තියෙනවා. ඉතින් ඒ ජෙනරල් විසිටර් වීසා කියන කැටගරි වල එකකවත් නැහැ ජොබ් එකක් හොයන්න එන්න කියලා විසිටර් වීසා එකක් දාන්න ඔප්ෂන් එකක් නැහැ. ඒ කැටගරි ඒගොල්ලෝ ඇත්තටම මේ යූස් කරන්නේ ඔය මොකක් හරි හිතන්නකෝ තමන්ගේ සිබ්ලින් කෙනෙක් හරි තමන්ගේ කවුරු හරි මෙහි ඉන්න යාළුවෙක් බලන්න එනවා කියලා හරි එම නැත්නම් ඉවෙන්ට් එකට සහභාගි වෙන්න එනවා කියලා වගේ දේවල් වලදී ඒක ඇත්තටම ඒ කැටගරිස් වල වීසා ඇප්ලයි කරන වෙලාවේ ලොකු ගැරන්ටි එකක් නැහැ මේ නිරෝෂි. ඉතින් ඒවා දාලා අප්‍රූනොත් එහෙමයි නැත්තම් නෑ කියන තැන තියෙන එක 50-50 chances තියෙන වීසා වර්ගයව. ඒ වීසා විදියකින් ඒ වීසා වර්ගයකින් යම් විදියකින් ඒක අප්‍රූවල් එකක් හම්බලා රටට එන්න හම් වුණා කියන්නේ ඒක තේරුම එයාට ජොබ් එකක් හොයන්න අයිතිය තියෙනවා කියන එක නෙමෙයි. එතකොට එයා ආපු පර්පස් එක තියෙනවානේ. ඒ පර්පස් එක ඇරෙන්න වෙන දේවල් කරන්න බෑ. ඒක තමයි විසිටර් වීසා එකේ පර්පස් එක. හැබැයි ඉමිග්‍රේෂන් එක ඒක දිහා බලන විදි වෙනස්. එතකොට ගන්න කේස් ඔෆිස අනුව ඒක තීරණය වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා විසිටර් වීසා එකේ ඇවිල්ලා ජොබ්ස් හොයාගෙන ඊට පස්සේ ඒක ජොබ් වලට ඇප්ලයි කරලා වීසා ග්‍රාන්ට් වෙච්ච ඉන්නවා. ඒ වගේම වීසා ග්‍රාන්ට් නොවී ආපහු තමන්ගේ රටට යන්න උන අයත් ඉන්නවා. ඉතින් ඒකට උදාහරණයක් කියන්නම් සමහරක් වෙලාවට වීසා එකේ ඇවිල්ලා වර්ක් වීසා එක දානකොට ඉමිග්‍රේෂන් ඔෆිසර්ට රයිට්ස් තියෙනවා අහන්න. ඔයා විසිටර් වීසා ආවේ මේ පර්පස් එකට නම් ඇයියා ජොබ් හෙව්වේ කියන එක අහන්න රයිට්ස් තියෙනවා. ඉතින් ඒක සමහරක් අයගෙන් එම අහලා තියෙනවා. අහලා එතකොට විසිටර් වීසා එකේ ඇවිල්ලා ඇත්තටම ඒ වීසා කන්ඩිෂන් එකෙන් පිට දෙයක් කරා කියන මේ එකත් හිතන්න පුළුවන්. එතකොට ඒ වීසා වර්ක් වීසා එක මේ අප්‍රූව් කරන්න නැති අවස්ථා මම දැකලා තියෙනවා. ඒ වගේමයි සමහර කේස් ඔෆිසර්ස්ලා ඒව ගැන ලොකු තැකීමක් නැහැ. එයාගේ ජොබ් ඔෆ් එක තියෙනවා ඔක්කොම හරි නම් එයාට ක්වොලිෆයිඩ් නම් එයාගේ එක්ස්පීරියන්ස් ඕකේ නම් ඒ දේවල් බලලා වීසා ග්‍රාන්ට් වෙච්ච තැනුත් තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ඇත්තටම ක්ලයන්ට්ස්ලට ඇඩ්වයිස් කරන්නේ විසිටර් වීසා එකේ ඇවිල්ලා ජොබ් හෙව්වා හොයන්න කියන එක ඇත්තටම වැරද්දක්. ඒ වුණත් එයාට ජොබ් එකක් තියෙනවා නම් හොඳම දේ තමයි තමන්ගේ රටට ගිහිල්ලා හරි විදිහට මේ ජොබ් ඔෆ් එක හම්බුන විදිය හරියට පෙන්නලා ජොබ් වලට ඒ වේකන්සි එකට ඔන්ලයින් ඇප්ලයි කළා. ඒ වගේ හරි විදියට ඇප්ලයි කළා වර්ක් වීසා එකක් දාගන්න එළියේ ඉඳනොත් පුළුවන්. මොකද ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් නිරෝෂි ඇවිල්ලා වීසා එකක් දාන්න පුළුවන්ද විසිටර් වීසා එකේ ඇවිල්ලා කියලා. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මං හිතන්නේ ගොඩක් වෙලාවට එළියෙන් ඇප්ලයි කරන විදියයි අතුලේ ඉඳන් ඇප්ලයි කරන විදියයි වෙනසක් තියෙනවා කියලා. ඒක කිසිම වෙනසක් නැහැ. නිව්සීලන්ත වල රටට ඇතුල් වෙලා විසිටර් වීසා එකේ ඉන්න කෙනෙක් ඇප්ලයි කරන්න ඕනෙත් රටේ එළියේ ඉන්න කෙනෙක් ඇප්ලයි කරන්න ඕනෙත් එකම විදියට. ඉතින් ඒකේ වාසිය මම දකින්නේ රටට ඇතුල් වුණාම ෆේස් ටු ෆේස් ඉන්ටර්වයුව එකට මුණ දෙන්න චාන්ස් එකක් තියෙනවා. ඒ හින්දා වෙන්නේ නැති ගොඩක් අය ඒ ක්‍රමේ බහුලව පාවිච්චි කරන්නේ. ඉතින් ඒක වුණාට එහෙම පොලිසි එකක් ඉමිග්‍රේෂන් එකේ නැහැ. මම ඒකට පොඩි දෙයක් තව ඇඩ් කරන්න නිරෝෂි. එහෙම පොලිසි එකක් ඉමිග්‍රේෂන් එකේ නැහැ කිව්වා වගේම ඒක ඉල්ලීගල් කියලා කොහෙවත් ඉමිග්‍රේෂන් එකේ කියලත් නැහැ. ඉතින් ඒ ක්‍රමයට අර මම කිව්වා වගේ ඇප්ලයි කරලා බලලා ඒක හරියන්න පුළුවන් ඒ බලන කේස් ඔෆිසර් අනුව තමයි ඒ ඔක්කොම තීරණය වෙන්නේ. ඉතින් එහෙම සමහරක් අයට එහෙම ග්‍රාන්ට් වෙලා තියෙනවා. සමහරක් අයගෙන් අර වගේ ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම වෙන්න පුළුවන්.
තරංග ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕපන් වර්ක් වීසා එකක් තියෙනවා. Taman den residency path එකේ ඉන්නේ. තමන්ට අවශ්‍ය කරන ඒ රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරලා ඉන්නේ. තමන්ට පුළුවන් ද තවත් රැකියාවක් කරන්න නැත්නම් තමන්ගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් ද?
ඔව් නිරෝෂි, ඕපන් වර්ක් වීසා එකක ඉන්න කෙනෙක්ට self employed පුළුවන්. එතකොට ඒකෙදි එයාලට තව කෙනෙක්ව හය කරන්න බෑ. එයා නමුත් self employed වෙන්න පුළුවන්. ඒතරේ ඕන් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ බිස්නස් එකේ ඉන්කම් එක අනුව, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ වගේමයි ඕපන් වර්ක් විසා එකේ ඉන්න කෙනෙක්ට රෙස්ට්‍රික්ෂන්ස් නැහැ වැඩ කරන අවස් ගන්න. හැබැයි එයාලගේ ෆුල් ටයිම් ජොබ් එක කියලා කන්සිඩර් කරන්න සාමාන්‍යයෙන් 30 අවර්ස් මිනිමම් වැඩ කරන ජොබ් එක. ඉතින් ඒක තමයි යාගේ ප්‍රධාන ජොබ් එක වෙන්නේ. මොනා හරි දෙයකට යා ඒ ඉන්න කාලේ එක්ස්පීරියන්ස් එකට ක්ලේම් කරන්න යා ට්‍රයි කරනවා නම් ඒ ඕපන් වර්ක් විසා එකේ වැඩ කරන අවර්ස් වල මැක්සිමම් සර් මිනිමම් අවස් 30 අවර්ස් වැඩ කරන ජොබ් එක තමයි ෆුල් ටයිම් කියලා කන්සිඩර් කරන්නේ. ඒතරි ඊළඟ ජොබ් එකේ 30 අවර්ස් ද 40 අවර්ස් ද 20 අවර්ස් ද කියන එක අනුව මොකද්ද ඒක ෆුල් ටයිම් ද මේක ෆුල් ටයිම් ද කියන එක කන්සිඩර් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ජොබ් එක මොකද්ද, අවර්ස් වැඩියෙන් වැඩ කරන ජොබ් එක තමයි ප්‍රධානම ජොබ් එක වෙන්නේ. එතකොට ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවනේ රර්ෂි, මන් දන්න විදිහට එම්ප්ලොයිමන්ට් ලෝ එක අනුව වීකෙකට කෙනෙක් වැඩ කරන්න පුළුවන් අවර්ස් ගානක් තියෙනවා. ඒ අවර්ස් වලට වඩා මං හිතන්නේ එක්සීඩ් කරන්න ලව් නැහැ සෙල්ෆ් හෙල්ත් ඇන් සේෆ්ටි කන්සර්න්ස් හින්දා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් සෙකන්ඩ් ජොබ් එකක් කරනකොට අනිත් ජොබ් එකේ කොච්චරක් අවර්ස් වැඩ කරනවද කියන එකත් එක්කලා ඒ ටෝටල් අවර්ස් මං හිතන්නේ සතියකට කෙනෙක්ට ලව් මැක්සිමම් අවර්ස් ගානක් තියෙනවා. ඒක නම් හරියටම කීයද කියන එක නම් මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයා කිව්ව ප්‍රශ්නෙට උත්තරේ ප්‍රධානම මැක්සිමම් අවර්ස් වැඩ කරන අවර්ස් වැඩියෙන් වැඩ කරන එක තමයි මේන් ජොබ් එක විදිහට කන්සිඩර් කරන්නේ. ඉතින් ඒක ෆුල් ටයිම් ජොබ් එක කියලා ගන්නවා. මෙහි ෆුල් න්ියුසීලන්ඩ් වල ෆුල් ටයිම් ජොබ් එක කියන්නේ මිනිමම් 30 අවර්ස් ඕ අබව් ජොබ් එකකට. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඕපන් වර්ක් විසා වල තියෙන කන්ඩිෂන්ස්.
ඉතින් අදත් ගොඩාක් කරුණු කාරණා ඔබෙන් අපි දැනගත්තා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසෙත් ඔබේ කාලය මිඩඟු කළා, අපේ මේ වැඩසටහනට හරවද්දී ලබා දුන්නට. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංග ගුණසේන
මහත්මිය. තනි වෙන්න බෑ පිටකින් නොවේ කිසිඳ හැර යන්නේ මා ආදමින් ලැදේ මමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ රටකින් මෙහායි තනි වෙන්න
වැඩසටහන තුළින් අපි නිරන්තරයෙන්ම කතා කරනවා අපේ රටේ ඉතිහාසය ගැන. තමන්ගේ රටේ ඉතිහාසය, ආරම්භය හා සංස්කෘතිය පිළිබඳ දැනුමක් නොමැති ජනතාවක් කියලා කියන්නේ මුල රහිත ගසක් වගේ. අපේ රට දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. අපි ඒ පිළිබඳ ආඩම්බර වෙනවා. අපි අපේ රටේ ඉතිහාසයට ආදරය කරනවා. ඒ හින්දම අපේ රටේ ඉතිහාසය ගැන කියවද්දී අපේ රටේ මිනිස්සු කවදාවත්ම සටන් වලින් නම් පෙරදිලා නැහැ. ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ, ඒ වගේම ආසියාවේ බොහෝ රටවල් වසර කීපයක යුද්ධවලින් පසුව යටත් කරගන්න යුරෝපීය ආක්‍රමණිකයන්ට පුළුවන් කමක් තිබුණත් අපේ රට එහෙම ලේසියෙන් යටත් කරගන්න පුළුවන් වුණේ නැහැ. විශේෂයෙන්ම සිංහලයේ කන්ද උඩර රාජ්‍ය යටත් කරගන්න, සටනකින් යටත් කරගන්න කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. අවුරුදු 2000ක බෞද්ධ උරුමය සදහටම මියදීමේ අවදානමක් තිබියදී නැවත පනපවන්නේ දන්තුරේ. මම අද ඔබට කියන්න යන්නේ ඒ පිළිබඳව. ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි හමුදාව 1505 වර්ෂයේදී ලංකාවට ගොඩ බහිනවා. කෝටේ රාජධානිය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නවා. ඒ කාලේ සීතාවක රාජධානිය පාලනය කරේ අතිදක්ෂ රණසෝරයෙකු විදිහට ප්‍රසිද්ධ වෙලා හිටිය සීතාවක රාජසිංහ රජුරු. සීතාවක රාජධානිය තමයි සිංහලයන්ගේ ප්‍රධාන රාජ්‍ය විදිහට ඒ කාලේ සැලකුවේ. එයට පහත රට භූමියෙන් වැඩි කොටසක් අයත් වෙලා තිබුණා. සීතාවක රාජසිංහ රජුරුව උඩරට ආක්‍රමණය කරන්න සැලසුම් කරද්දී ඒ බව දැනගත් උඩරට පාලකයාව සිටි කරලියද්දේ බණ්ඩාර සිය දියණිය වූ කුසුමාසන දේවියත් රැගෙන පෘතුගීසීන් වෙත පලා ගියා. එහිදී කුසුමාසන දේවිය දෝන කතරිනා නමින් බෞතිස්ම කරනු ලැබුවා. උඩර රාජධානියේ බලය පෙරාදෙණියේ ඉරියාගම වීරසුන්දර බණ්ඩාරට හිමි වුණා. වීරසුන්දර බණ්ඩාර කියන්නේ එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි, රණශූරයෙක්. සීතාවක රාජසිංහ රජුරවන්ටත් වමනා වුණා උඩරට රාජධානිය තමන්ගේ අණසකට ගන්න. හැබැයි වීරසුන්දර බණ්ඩාර කියන්නේ රණශූරයෙක් නිසා උපායශීලී ලෙස කටයුතු කරන්න සීතාවක රාජසිංහ රජුරවන්ට සිද්ධ වුණා. සීතාවක රාජසිංහ රජුරුව වීරසුන්දර බණ්ඩාරට නිල වශයෙන් උඩරට රජකම දෙන්න එන්න කියලා ක්‍රිස්තු වර්ෂ 1585 ගොළෑබොක්ක නම් ස්ථානයේදී බොරුවලක දමා ඝාතනය කරනවා. වීරසුන්දර බණ්ඩාරගේ මේ සිද්ධියෙන් සමග ඔහුගේ පුතා කුලප්පු බණ්ඩාර පසුව පෘතුගීසීන් සමග එකතු වෙනවා. එහිදී ඔහු දොන් ජුවන් නමින් බෞතිෂ්ම කෙරෙනවා. ඔහු පෘතුගීසීන්ගේ ලැස්කොරින් හමුදාවේ මුලාදෑනියෙක් විදිහට සේවයට බැඳිනවා. තම රණසූරත්වය නිසාම ඉතාම කෙටි කාලයකින් පෘතුගීසීන්ගේ සිද්ධිනා ගන්න දොන් ජුවන් සමත් වෙනවා. ලැස්කොරින් හමුදාවේ නායකත්වයට ඔහු පසුව පත් වෙනවා. 1592 දොන් ෆ්‍රැන්සිස්කෝ මුදලිවරයා යටතේ මහනුවර තවත් කැරල්ලක් ඇති වෙනවා. කැරලිකරුවන් රාජසිංහ රජුගේ හමුදාව මහනුවරින් පළවා හැර සියසුන බාර දෙන්න දොන් පිලිපෙට ආරාධනා කරනවා. මහනුවර තමන්ගේ ග්‍රහණයට ගන්න ලැබෙන මේ කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන පෘතුගීසීන් කපිතාන් ජුවල් ඩි මේරෝ යටතේ 400ක පෘතුගීසි බලෑනියක් සහ දොන් ජුවන් අපි අර කලින් කිව්ව කොළප්පු බණ්ඩාර යටතේ ලැස්කොරින් බලෑනියක් සමග දොන් පිලිපේ මහනුවරට යවනවා. පසුව ඔහු මහනුවර රජු විදියට අභිෂේක ලබනවා. මේ අතර කවුරුත් බලාපොරොත්තු නොවන සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි දොන් ජුවන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට සිංහල හමුදා සමග එකතු වෙලා යලි බෞද්ධයෙකු වෙලා විමල ධර්ම සූරිය නමින් රජ වෙනවා. තමන් යටතේ රැකවරණය ලබලා යුද්ධ ශිල්පයේ හදාරලා තම හමුදාවක්ද රැගෙන කන්ද උඩරට ආක්‍රමණය කළ මොහොතේදී තම ආක්‍රමණ සැලසුම් විනාශ කිරීමට කටයුතු කළ දොන් ජුවන්ගෙන් පළිගැනීමට පෘතුගීසීන් ශක්තිමත් හමුදා නායකයෙක් මෙරටට එවනවා. ඔහු තමයි පේඩ්‍රෝ ලෝබෙස් ඩි සූසා. පේඩ්‍රෝ ලෝබෙස් ඩි සූසා මෙරට කපිතාන් ධූරයට පත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1592 කියලා තමයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පේඩ්‍රෝ ලෝවෙසි සූසා යුදබටින් 600ක්ද සමග 1594 අප්‍රේල් මාසේ ලංකාවට පැමිණෙනවා. සූසා මන්නාරමේ සිට තෝණ කතිනා කුමරිය රැගෙන මීගම්මුවේ සිට උඩරටට ගමන් ආරම්භ කරනවා. මෙම හමුදාව උඩරට ගමන් ගනිද්දී කුසුමාසන දේවිය එහෙමත් නැත්නම් දෝන කතිරිනා දේවියට හිතර්ශී වූ ජයවීර බණ්ඩාර නැමැත්තා 20,000ක පමණ යුදබටින් කණ්ඩායමක් රැගෙන පෘතුගීසි හමුදාවට එකතු වෙනවා. මේ හමුදාව උඩරට පැමිණෙනවත් සමගම විමල ධර්මසූරිය රජුගේ හමුදාවත් පැමිණ කඳුරුලා ගන්නවා. මේ දෙපාර්ශ්වයේ අතර ක්‍රිස්තු වර්ෂ 1594 ජූලි 5 අතිශය දරුණු සටනක් ඇති වෙනවා. මේ සටනින් පසුව විමල ධර්මසූරිය රජු පසුබසිනවා. විමල ධර්මසූරිය රජු වෙල්ලස්ස ප්‍රදේශයට පලා යනවා. පසුබසිනවා කියන එකත් යුද්ධයකදී උපක්‍රමශීලී දෙයක්. ඉතින් කන්ද උඩරට රාජධානිය ඉතාමත් පහසුවෙන් සූසා අතරපත් වෙනවා. ඉතාමත් පහසුවෙන් තම අරමුණ සාක්ෂාත් කරගත්තත් සිදුවුවේ පෘතුගීසීන් හීනකින්වත් නොසිතූ සිද්ධිය. ඔවුන් හා එකතු වූ ඩැස්කොරින් හමුදාව ඔවුන් අතහැර උඩරට පාර්ශ්වයේ පැත්තට යනවා. ඒ සඳහා බැලපෑ ප්‍රධානම හේතුව විදුවට සඳහන් වෙන්නේ සූසා අතින් ඩැස්කොරින් හමුදාවේ නායකයා වූ ජයවීර බණ්ඩාරව ඝාතනය වීමයි. මේ හේතුවෙන් ජයවීර බණ්ඩාරගේ කුලී සේනාව පෘතුගීසීන් අතහැරලා විමල ධර්මසූරිය රජු සමග එකතු වෙනවා. තමන් පත් වී තිබෙන තත්ත්වය පිළිබඳව පෘතුගීසි සෙබළුන් මහත් කනස්සල්ලට පත් වෙනවා. තමාගේ සැලැස්ම අසාර්ථක වූ බව වටහා ගත් සූසා කොළඹ බලා පසුබසින්න තීරණය කරනවා. ඔහු දෝන කතිරිනා කුමරිය සමග ආපසු යාමට තමන්ගේ හමුදාව සූදානම් කරනවා. ක්‍රිස්තු වර්ෂ 1594 ඔක්තෝබර් 6 පෘතුගීසි සේනාව සමග මහනුවර සිට බලන දුර්ගයේ අසලට පැමිණෙනවා. එම හමුදාවට බලන කපොල්ල අසලදී උඩරට රජු විමල ධර්මසූරිය රජුගේ හමුදාව පහර දෙන්න පටන් ගන්නවා. සිංහල හමුදා තමන්ගේ ප්‍රහාරයන් එල්ල කරන්නේ පෘතුගීසි හමුදාව දන්තුරේ අසල ඇති විශාල වෙල්ලායකට යොමුන විදියට. මේ උපක්‍රමය අතිශය සාර්ථක වෙනවා. පෘතුගීසි බලෑනිය වෙල්ලායට ආවට පස්සේ ඔවුන් එතනට කොටු වෙනවා. දන්තුරේ වෙලේදී ජෙනරාල් පේඩ්‍රෝ ලෝපෙස් දි සූසෝගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි බලෑනිය මඩසහිත භූමියේ එරෙමින් ඉතාමත් අපහසුවෙන් සටන් වදිනවා. ඉන්පසුව ඔවුන් ඉතාමත් සුළු මොහොතකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුව දෝන කතරිනා කුමරිය විවාහ කර ගැනීමෙන් රාජ්‍යත්වයේ තහවුරු කරගන්න විමල ධර්මසූරිය රජු සමත් වෙනවා. එතනින් ඇරඹෙන මහනුවර රාජධානිය සිංහල බෞද්ධ රාජ්‍ය ස්වාධීනත්වය තවත් තහවුරු කරගනිමින් අවුරුදු 200ක් පුරාවට රැකගන්න සමත් වෙනවා.
Samanole
හැම කෙනෙකුගේම ජීවිතය යුද බිමක් වගේ. ඔබ ඒ කියමන අහල තියෙනවාද? ඇයි එහෙම කියන්නේ? මොකද අපිට මුණ ගැහෙන්නේ අභියෝගම නිසා. එතකොට ජීවිතය දිනනවා කියලා කියන්නේ මොකද්ද? ඒ අභියෝග වලට මුහුණ දී ජයගන්න ක්‍රියාවලිය තමයි ජීවිතය දිනනවා කියලා කියන්නේ. ජීවිතය දිනන්නේ කොහොමද කියලා අද කතා කරන්න අපත් සමග එකතු වෙනවා ලංකාවේ සිට මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයා. අමින්ත, ජීවිතය දිනන්නේ කොහොමද?
අයිබෝන්, සුබ දවසක්. නිරෝෂි, අපි ආයෙත් එකතු වෙනවා නේද? ඉතින් ගොඩ දවසකට පස්සේ හිතුවා ලංකාවේ ඉඳලා අපේ නවසීලන්තයේ ශ්‍රාවක සහෝදරයන් වෙනුවෙන් යමක් කතා කරන්නට උනේ කියලා. නිරෝෂි, ඉතින් අද මම හිතුවේ කතා කරන්නට කියලා මේ මානසික ආතතිය වළක්වන්නට චුටි චුටි දේවල් ටිකක් කරමු කියලා කියන්නේ. හැම එක්කෙනාම දැන් අපිට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවානේ ලංකාවේ නෙමෙයිනේ අපි ඉන්නේ. එතකොට නවසීලන්තේ ඉන්නකොට ඒකත් ලොකු ස්ට්‍රෙස් එකක්. නෑදෑයෝ ගොඩක් වෙලාවට ඉන්නේ ලංකාවේ. ඉතින් මෙන්න මේක වළක්වන්න අපි මොකද කරන්න ඕනේ කියන කාරණය ගැන දවසේදී අපි කතා කරනවා. පළවෙනි එක කියන්නේ නටන්න, ගයන්න, ජීවිතේ විඳින්න කියලා. දැන් ගොඩක් වෙලාවට මේ නිරෝෂි අපේ කට්ටිය වෙලා තින්නේ මේ ලයිෆ් එක එන්ජොයි කරන්නේ නැහැ. ජීවිතේ විඳවන්නේ තමයි අපි කරන්නේ. විඳවන එක කරන්නේ, විඳින්නේ නැහැ. සෝ පළවෙනි කතාව කියනවා ඒ නිසා සින්දුවක් එහෙම යනකොට ඒ සින්දුව මුමුණන්න, පාද තියන්න, ජීවිතේ විඳින්න කියලා. ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා කතාවක් ජීවිතේ අපි හොඳට ඉන්නකොට අපිට සින්දුවක තනුව තමයි මතක් වෙන්නේ, බීට් එක තමයි මතක තියෙන්නේ. හැබැයි අපි ජීවිතේ කොහි හරි තැනක හිර වෙලා වැටිලා ඉන්නකොට අපිට අර පදමාලාව ලිරික්ස් හොඳට එනවලු. කතාව තේරුම් ගන්න, ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න මම මේ කියපු කතාව. අපි ජීවිතේ හොඳට එන්ජොයි කරනකොට අපිට සින්දුවක අර බීට් එක තමයි මතක තියෙන්නේ. හැබැයි අපි ජීවිතේ වැටිලා ඉන්නකොට අපි උත්සාහ කරනවා ඒ සින්දුවේ තියෙන තේරුම නැවත නැවත ගන්න. දෙවෙනි කතාව තමයි මේ හිතේ ඇති දේ කාට හෝ කියන්න කියලා. අර සින්දුවක් තියෙනවානේ, මොහිදින් බේග් මහත්තයා කියනවා හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා කියලා. ඒ නිසා හිතේ තියාගෙන ඉන්න එපා. WhatsApp තියෙනවා, Viber තියෙනවා, Facebook තියෙනවා, Messenger තියෙනවා. මේක කාට හරි කියන්න, කාට හරි කියලා තියාගන්න. ඒක හරි වටිනවා. සමහර වෙලාවට මාසයක් විතර ගිහිල්ලා අද දවසේ මොකද වුනේ කියලා පසු විපරමක් කරනකොට අපිට හරි විනෝදයක් ලැබෙනවා අපි ආපු මෙසේජස් දැකලා. ඒ නිසා ගොඩක් වෙලාවට කාට හරි තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්තම් සතුටින් ඉන්නකොට හරි මේ කමියුනිකේෂන් එක, මේ රිලේෂන්ෂිප් එක මේන්ටේන් කරන්න කියන එක තමයි දෙවෙනි කතාව. තුන්වෙනි කතාව නම් අපි කිව්වට අනිවාර්යයෙන්ම ඔබ තමුන්නාන්සේලා කරනවා. දැන් ලංකාවේ අපි නම් මේක කරන්නේ නැහැ. මොකද ඇවිදින්න යන්න කියන එක. දැන් ජොගින් කරනවා හරි, දුවන එක හරි, ට්‍රෙඩ්මිල් එකේ යන එක හරි, මොන හරි එක. දැන් මේ දියුණු රටවල් වල නවසීලන්තේ දියුණු රටක් නේ, ඉතින් ඔබ අනිවාර්යයෙන්ම කරනවා. හැබැයි මේක කියනවා සිද්ධාන්තයක් විදිහට අපි ඇවිදින්නලු කිලෝමීටර් දවසට 2-5 අතර ප්‍රමාණයක්. මනස සෞඛ්‍ය තත්වයක් තියාගන්න ලෙඩ නොවි, ලෙඩ එනේක අඩු කරගෙන කන්ට්‍රෝල් කරලා මිනිමයිස් කරගෙන ඉස්සරහට යන්න දවසට කිලෝමීටර් 2-5 ඇවිදින්නලු. හතර කියලා කියන්නේ මම නිරෝෂි මේ වෙලාවෙත් දිග හුස්මක් ගත්තා. ඔක තමයි කියන්නේ. හොඳ දිග හුස්මක් ගන්න. රිලැක්ස් කරන්න. ප්‍රශ්නයක් ආවම හොඳ හුස්මක් අරගන්න. ජයග්‍රහණය කරනකොටත් හොඳ හුස්මක් අරගෙන පිට කරන්න. මේකට තව කාරණයක් ඉගොතු කරනවා. මේ චූටි භාවනාවකුත් දවසට කරන්න උදේ පටන් ගත්තම ඇස් දෙක පියාගෙන දවස් තත්පර ගාණක් විනාඩියක් 2 විතර අද දවස මොනවාද කරන්නේ කියලා චූටි ප්ලෑන් එකක් හදාගන්න. පස්සෙනි කාරණේ කියනවා නින්දට යන්න කලින් අපි කරන්න ඕන දෙයක් මොකක්ද ඒකෙන් කියන්නේ ඊළඟ දවස ප්ලෑන් කරන්න අද දවස වෙච්ච දේවල් ටික මෙනෙහි කරලා කලින්ම නින්දට යන්න කියලා කියනවා මම දන්නේ ඒක කොතෙක් දුරට නව ශ්‍රීලන්තයේට නිරෝෂි ගැලපෙයිද කියලා හැබැයි පුළුවන් ඉක්මනින් නින්දට යන්න කියනවා ඒ වගේම පුළුවන් ඉක්මනින් නැගිටින්න කියලාත් කියනවා මොකද එතකොට අර අපි කියන අර ආකර්ෂණීය නීතිය තියෙනවානේ උදේ නැගිට්ටම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේ හිරුට කලින් හැරෙන්න හිරුත් සමග තරඟ කරන්න කියලා. ගොඩක් වෙලාවට උදේ නැගිටිනකොට හිමිදිරි පාන්දර සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන් අපිට. කරලා බලන්න. ඒ අත්දැකීම විඳින්න. ඊළඟට හත්වෙනි කාරණේ කියනවා ඔබට පාලනය කළ හැකි දේ ගැන පමණක් හිතන්නලු. දැන් මේ ලෝකේ මිනිසුන්ට දුක් සැප ඊළඟට කරුණාව දයාව ඊළඟට ලාභ අලාභ නින්දා ප්‍රශංසා ඔය ආදී වශයෙන් හැමදේම ජෝඩු ජෝඩු නෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට පාලනය කරන්න බැරි දේ ගැන හිතන්න නැතුව පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න. මේක ලයිෆ් එක අපේ ජීවිතේ හරියට මේ ගෝලාකාරයිනේ. රවුමක්නේ. කරකිනවා. ඉතින් අද කියනවා අර සින්දුවේ අද මහමග යන දුගියා හෙට ලොව අග රජ වෙනවා කියලා කියනවා. ඉතින් අග රජ වෙච්ච කට්ටියත් මහමග මැරලා වැටෙන තත්වෙනුත් තිබුණා. ඒ නිසා පාලනය කළ හැකි දේ ගැන පමණක් හිතන්න කියන එක තමයි අපි අද නිරෝෂි යෝජනා කරන්න. ඊළඟ කාරණේ අට පැරණි සොඳුරු මතකයන් සමග ජීවත් වෙන. දැන් අපි ගොඩක් වෙලාවට පැරණි සොඳුරු මතකයන් ටික මතක් කරගන්න කිව්වම මම ඒක අර ඉස්සෙල්ලා කතාවකදී කිව්වේ මේ හිතේ ඇති දේ කාට හරි කියන්න කියලා කිව්වේ ඒකයි. සොඳුරු මතකයන් අපේ ජීවිතයට ගොඩාරියක් අත්දැකීම් දෙනවා. දැන් අපි කියනවානේ මේ yesterday කියන එක තුල ඊ අකුරේ තියෙනවානේ experience ඊ අකුරු දෙකක් තියෙනවා. මේ experience එක තමයි අපි today කියලා අදට ගේන්නේ. එතකොට මේ එක්ස්පීරියන්ස් එක හරියට කල්මනාකරණය කරගන්න ඒ එක්ස්පීරියන්ස් එක හරියට මැනේජ් කරගන්න පුළුවන් වුණොත් අද දවසේ ඔපචුනිටි එක අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ අද දවසේ ඔපචුනිටි එක ඔබ හදාගත්තොත් නිරෝෂි හිත අපිට තියෙනවා tomorrow කියන එකට ඔපචුනිටි තුනක්. ඒ නිසා මේ පැරණි සොඳුරු මතකයන් සමග ජීවත් වෙනකොට අර අත්දැකීම් ටිකත් අරගෙන ඇවිල්ලා හෙට දවසත් හරියට කල්පනාකරණය කරන්න. නම්වෙනි කාරණේ කියනවා අපිට ගොඩාක් සමීප එක්කෙනෙක් දෙන්නෙක් වෙන්නේ නැති ඒගොල්ලොත් එක්ක තවදුරටත් හොඳට සමීප වෙන්න කියලා. ඊළඟට දහවෙනි කතාවේදී කියනවා අභියෝග ගැන ධනාත්මකව හිතන්න. ඔබ වැටුණත් තුවාල උනේ නැහැ කියලා හිතන්න. තුවාල වුණත් අඩුම ගානේ මාරාන්තික තුවාලයක් උනේ නැහැ කියලා හිතන්න. මාරාන්තික තුවාලයක් වුණත් මැරුණේ නැහැනේ කියලා හිත හදා ගන්න පුළුවන් නම් පොසිටිව් මයින්ඩ් සෙට් එකක් හදා ගන්න පුළුවන් නම් මම හිතනවා අපේ තියෙන මානසික අතතියත් අඩු කර ගන්න පුළුවන් කියලා. 11 වෙනි කාරණේ කියනවා hina වෙන්න කියලා කියනවා. සින්දුවක් තියෙනවා ඒකෙත් hina වෙන්න එතකොට තර වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපි කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දෑවැද්ද gift එක tag තමයි සිනහව කියන එක smile කියන එක. ඒ නිසා අපි ඒක දෙන්න කියන එක උදේ නැගිටලා කණ්ණාඩියෙන් මූණ බලලා ඔබ ඔබටම හිනාවක් දෙන්න ඊට පස්සේ හිනාව අරගෙන ඔබ ගෙදර ඉන්න කට්ටියට දෙන්න ඊට පස්සේ මග ඉන්න ඔබගේ අසල්වැසියන්ට ඒ හිනාව දෙන්න ඊට පස්සේ ඔබ රැකියාව කරන තැනදී ඒ හිනාව අරගෙන යන්න ඊට පස්සේ ආයිත් ගෙදර එනකොට ඒ හිනාව අරගෙන එන්න සුවදායක නිින්දකුත් ලබන්න පුළුවන් වෙයි. ඒ නිසා මතක තියාගන්න හැකි හැම වෙලාවෙම හිනා මෙන්න කියලා කියනවා. අන්තිම කාරණේ තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා මේ සතිමත් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ live in present moment. එතනදී අර ජපනීස් කතාවක් කියනවා මේ ඉචිගො ඉචී කියලා. One life one encounter කියලා කියනවා. ඉතින් අදහස් වෙන්නේ ජපන්ු දෙන්නේ හම්බුනාම ඒගොල්ලෝ මේ ඒ වෙලාවේ මොහොත හොඳටම enjoy කරනවාලු. මොනවත් අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා සතිමත් වෙමු. අපි තව දවසක ඇත්තටම මේක ලොකු මාතෘකාවක් මයින්ඩ්ෆුල්නස් කියන එක ගැන අපි කතා කරමු. සතිමත් වෙන්න කියන කාරණේ විතරක් අද දවසේදී අපි හිතා ගන්න. එහෙනම් නිරෝෂි බොඩක් පිං මට අවස්ථාව ලබා දුන්නට. අපි අද කතා කරේ මේ මානසික අතතිය වළක්වා ගැනීම සඳහා කරන්න ඕන කරුණු ටික. අපි 12ක් කිව්වා. අඩුම ගාන එකකින් එක දවසක් එකක් කරලා ප්‍රැක්ටිස් කරන්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි සතිමත් වෙමු. සිහියෙන් අපි දිනමු ජීවිතේ. ඔබ සියලු දෙනාටම ජය සතුට පිරි ජයග්‍රාහී දවසක් වේවා.
ස්තුතිය අමෙන්ත. නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා.
බොහොම ස්තුති. නැවත හමු වෙමු.
ශ්‍රී ලංකා සංගමය ගැන තොරතුරු ලබා ගන්න ඔබට සම්බන්ධ විය හැකි මාර්ගයන් පිළිබඳ මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. අපගේ වෙබ් පිටුවක් තිබෙනවා www.uslaauckland.net.nz කියලා. ඒ වගේම මුණු පොතේ උස්ලා ඕක්ලන්ඩ් NZ කියන පිටුවෙන්ද ඔබට අප හා සම්බන්ධ විය හැකි. අපගේ YouTube චැනලයක් තිබෙනවා උස්ලා ඕක්ලන්ඩ් යන නමින්. එම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර ඔබට අපහා එක් විය හැකි. ඉංග්‍රීසි කතා කරන මේ වගේ රටක ජීවත් වෙන අපේ තුවල පුතාලට සිංහල භාෂාව ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මොකද අපි ලංකාවට ගියාම අපේ සිංහල භාෂාවෙන් අපේම ආදරණීයන් සමග කතා කරන්න සිද්ධ වෙනවා. අපි කොමන රටක ජීවත් වුණත් අපේ බස අපට අමතක කරන්න බෑ. ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබේ දුවල පුතාලට සිංහල භාෂාව නොමිලේ ඉගැන්වීම සඳහා පාසලක් පිහිටුවලා තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා විය හැකි. ඉතින් උස්ලා සිංහල පාසල සඳහා ඔබගේ දුවල පුතාලා යොමු කරන්න අවශ්‍ය නම් අමරදේව විපුලගුණ මහතාව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් සෙක්‍රටරි උස්ලා 17@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන්ද සම්බන්ධ විය හැකි.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
මන්නේතිද මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි. මන්නේතිද මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි.
Favorite shows are waiting on planetaudio.org.nz. after being dropped in a wheelie bin, a plastic bottle gets taken to a waste management centre, where it gets sorted, washed, squished in with a whole lot of other plastic bottles and melted down. Then it's turned into flakes, which are washed in a big tub to get rid of any labels or dirt. After cleaning, the flakes are sorted, then dried by a giant industrial dryers before being blown into bags or boxes through pipes, at which point the plastic is ready to be transported and passed on to recyclers and manufacturers to make new objects such as bin liners, carrier bags, flooring, window frames, fencing, garden furniture, fleeces, office accessories, vibe filling for sleeping bags, duvets and blankets, seed trays, composters, garden sheds, or more plastic bottles. Luckily, all you have to do is put your waste in the right bin. Auckland City has a target of zero waste by 2040. Do your bit by separating food items and recyclable items into the correct bins. And for more tips on reducing, reusing and recycling, go to zerowaste.co.nz.
Hare Ranam, ye kevalam kalivana steva nasteva nasteva gatir anyata kalayum kapat ke is yug mein mukt hone ke liye hari ka naam hi ekmatra upay hai aur janne ke liye suniye har ravivar ko 7:50 se aadhe ghante ke liye shri krishna bhavanamrit karyakram planet fm 104.6 par
ya kisi bhi samay website par planetaudio.org.nz/Krishna Consciousness.
One of the longest running Filipino radio shows, Dinig Pinoy, delivers the hits every time. From classic tracks to modern chart toppers, hear them all alongside the latest headlines in business, entertainment, and community notices at 104.6 Planet FM. Every Saturday, 12:25 till 2 p.m. Dinig Pinoy, your music connection to the Philippines.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Whenever I want to join any community, they always welcome to me.
The people of Auckland are very, very friendly.
I just love our community.
And that makes you feel you're living with your kith and kin.
It's such a mix of people. It's very vibrant and interesting.
Every community is living very peacefully and friendly.
The Community Connection. planetaudio.org.nz. Loving Auckland. Our diversity.
Welcome to Samut Sari, broadcasting from 104.6 Planet FM every Sunday afternoon from 4:20 p.m. to 5:20 p.m.
bringing you public service and community news,
Philippine news and showbiz balita,
cultural tidbits, guests interviews, mini documentaries,
karagdagang ulat at balitang palaro,
pop music and original Filipino music,
and anything and everything Filipino.
Feeling overwhelmed by anxiety, stress, burnout, hard to ground yourself or focus on a task? Mantra Yoga is a lifeline for the body and mind. Do you want to improve your alertness, improve your nervous system, your health, and express yourself properly? Join us every Tuesday from 9 p.m. on 104.6 Planet FM or listen online at planetaudio.org.nz.